ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම ඉතා වැදගත් අමාත්‍යංශ දෙකක වෑශීර්ෂය ගැන කතා කරන අවස්ථාවේ විපක්ෂය අවසාන කතිකය විදිහට අවස්ථාව ලබා දීම සම්බන්ධව මට විනාඩි කීයක්ද තියෙන්නේ?
මිනිත්තු 6යි ඔබතුමාට.
මිනිත්තු
6යි.
ගරු කතානායකතුමනි, මට අවසාන කතිකය අපි කාලය දික් කරගත්තු නිසා අපිට අපේ හරි නැමැතුමාට
නෑ, කාලේ දික් කරේ ගරු මන්තුමා සභාවේ කටයුතු අවසන් කරගන්න
අවස්ථාව පොඩ්ඩක් දෙන්න බල්ලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා මේ ක්‍රීඩා ගැන කතා කරද්දී අපේ ක්‍රීඩකයෝ නිර්මාණය වෙන්නේ පාසලින් මුලින්ම. ඒ පාසලෙන් නිර්මාණය වෙන ක්‍රීඩකයා ජාත්‍යන්තරයේ දරක්වා අරන් යන ගමනේදී ගරු ක්‍රීඩා ඇමතුමනි කඩේම් ගණනාවක් පසු කර යුතුව තියෙනවා. මොකද මමත් මීටර් 800 ජාතික පාසල් ක්‍රීඩා ජයග්‍රහණය කරපු මල්ල ක්‍රීඩකයෙක් විදියට අපි දන්නවා ක්‍රීඩකයෝ හැලෙන්නේ කොහොමද කියලා. මන් දැකපු විදියට අපේ ක්‍රීඩකයෝ හැලෙන්න ගරු ක්‍රීඩා ඇමතුමනි බලපාපු කරුණු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ක්‍රීඩකයෝ හසුරන තැන් වැඩි. එකක් පලාස බාවලින් ක්‍රීඩකව හසුරුවන. ඒ වගේම දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ක්‍රීඩකව හසුරුවන. තරුණ සේවා සභාවෙන් ක්‍රීඩකව හසුරුවන. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රීඩකව හසුරුවන. හැබැයි මේ ස්ථාන 3-4කින් ක්‍රීඩකව හසුරුවනවට වඩා එක සැලැස්මකින් මේ ස්ථාන 4ම මේ ආයතන 4ම සහයෝගය අරන් ක්‍රීඩකයෝ හසුරවනවා නම් අපිට ක්‍රීඩකයෝ පෙළගස්සගෙන පාසලේ ඉඳන් ජාත්‍යන්තරයේ දක්වා අරගෙන යන්න පුළුවන්. ස්ථාන 2-3කින් ක්‍රීඩකයෝ හසුරවද්දී ඒ ක්‍රීඩකයන්ට අවශ්‍ය ශක්තිය සහයෝගය ලැබෙන්නේ නැතිවීම හරහා මේ ක්‍රීඩකයෝ අතරමඟදී හැලෙනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ පාසලේ ඉඳන් ජාත්‍යන්තරයේ දක්වා වූ ක්‍රීඩකෙක් අරන් යන ගමනට යම්කිසි පෙළගස්මක් නිර්මාණය කරලා කටයුතු කරන්න කියන කාරණේ. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ විශේෂයෙන්ම ක්‍රීඩාව නංවන්න සංවර්ධනය කරන්න පාවිච්චි කරන්න හොඳ ආයතනයක්. හැබැයි ඒ ආයතනයේ ප්‍රමාණවත් කාඩර් එකක් නිලධාරීන් ඉන්නවද කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා ඩිරෙක්ටර්ස් අධ්‍යක්ෂකවරු එක්කෙනා ඉන්නේ, සහකාර අධ්‍යක්ෂකවරු 4යි, ව්‍යාපෘති නිලධාරීන් 20යි, ක්‍රීඩා නිලධාරීන් 4යි, පුහුණුකරු 103යි. අපේ රටේම තියෙනවා ක්‍රීඩා 72කට වැඩි ප්‍රමාණයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ක්‍රීඩා 72ක් මේ වගේ පොඩි කාඩරයකින් ඉස්සරහට අරන් යන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම ක්‍රීඩා ඇමතුමාට කියනවා, වර්තමාන ක්‍රීඩා ඇමතුමාට මේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තුල ඉන්න නිලධාරීන් ප්‍රමාණය වැඩි කරලා මේකේ ගුණාත්මක භාවය වැඩි කරන්න කටයුතු කරන්න කියලා. මොකද දැන් ස්පෝර්ට් ඔෆිසර්ස්ලා 40ක් ඉන්නවා රටේම ඉන්නේ. කුරුණෑර දිස්ත්‍රික්කේට එක සංවර්ධ ක්‍රීඩා නිලධාරියෙක්වත් නැහැ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තුල. මේක බරපතල ප්‍රශ්නයක් ඉදිරියට අපි දකිනවා. විශේෂයෙන්ම මලල ක්‍රීඩකයෝ සම්බන්ධව කතා කරද්දි මලල ක්‍රීඩකයෝට විශේෂයෙන්ම ක්‍රීඩා ශක්ති වැඩසටහනක් ක්‍රියාත්මක කරා මේට ගොඩක් කල. මලල ක්‍රීඩකයන්ට යම් දීමනාවක් ගෙව්වා, පුහුණුකරුවන්ට යම් දීමනාවක් ගෙව්වා, ප්‍රවාහන ගාස්තුවක් ගෙව්වා. අද මේ වැඩසටහන නතර වෙලා තියෙන නිසා ඔබතුමාට පුළුවන් නම් වර්තමාන ක්‍රීඩාමතිවරයා විදියට ක්‍රීඩා ශක්ති වැඩසටහන ඒක ඔබතුමා වෙන නමකින් හරි හොඳ නමකින් අලුත් නමකින් අලුත් වැඩසටහනක් ඒකම නෙමෙයි අරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අපේ රටේ ක්‍රීඩාව වර්ධනය කරන්න විශාල පිටිවහලක් වෙයි. ඒ වගේම ගරු ක්‍රීඩාමතිතුමානි, ඔබතුමාට මම වැදගත් දෙයක් යෝජනා කරනවා. දැන් අපේ රටේ ජාතික ක්‍රීඩාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජාතික ක්‍රීඩාව මොකද්ද? දැන් අපි ජාතික ක්‍රීඩා විදිහට මම දන්නේ තොරව තියෙන වොලිබෝල්. එතකොට ජාතික ක්‍රීඩා වොලිබෝල් වෙන්න මම දන්නේ බලපාපු කාරණේ. මම නම් ඔබතුමාට යෝජනා කරන්නේ අපේ රටේ ජාතික ක්‍රීඩා වෙන්න ඕනේ එක්කෝ එල්ලේ. අපේ ඉන්නවා සහන් මන්ත්‍රීතුමත් ඒක අනුමත කරයි. එහෙම නැත්නම් ක්‍රිකට්. මොකද අපි ජාත්‍යන්තරයට ගිහිලා තියෙන ක්‍රිකට් වලින්. හැබැයි අපේ රටේ ක්‍රීඩා වෙල්ලේ. එතකොට වොලිබෝල් ඔය දෙකම අතරමැද තියෙන එක. ඒ නිසා අපේ රටේ ජාතික ක්‍රීඩාව එක්ක එල්ලේ කරන්න. එහෙම නැත්නම් ක්‍රිකට් කරන්න.
කරවන්තවා තව මිනිත්තු දෙකක්
මට තව විනාඩියක් දෙකක් දෙන්න ගරුව.
නෑ වැඩිපුරත් ඒක තමයි
විනාඩි දෙකක් අවසන් කරනවා. ඒ නිසා ඒක මම ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම ගරු ක්‍රීඩා ඇමතුමනි, අපේ බිංගිරි දැවන්ත ක්‍රීඩා සංකීර්ණයක් උතුවා දන්නවා ඉදි කරලා තියෙනවා බාගෙට. හැබැයි ඒකේ දැන්ට ස්විමින් පූල් එක විතරක් වැඩ අවසන් වෙලා මම හිතන්නේ ඒක පාවිච්චි කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒතර අක්කර 16කට වඩා භූමියක් තියෙනවා. දැන් ඔය ක්‍රීඩා පිටිය හදන්න කලින් බින්ගිරියේ හැමදේටම දිනන ක්‍රීඩා පිටිය. හැමදේකටම දිනන එකයි. ක්‍රිකට් ගහන්න, එල්ලේ ගහන්න, මල්ල ක්‍රීඩා තරගයක් පවත්වන්න, ඒ වගේම උත්සවයක් තියන්න, මිසිකල් ෂෝ එකක් තියන්න හැමදේටම දිනන ක්‍රීඩා පිටිය. ඔබතුමා පුළුවන් නම් ලොකු දෙයක් මෙන්න මේක මම දන්නවා මේකට මේ වෙලාවේ මුදල් එකපාරට ඔබතුමාට දෙන්න බෑ. හැබැයි මේ ක්‍රීඩා සංකීර්ණයේ පිටිපස්සේ තියෙනවා විශාල භූමියක්, හිස් භූමියක් තවත්. අඩුම ගානේ ඔබතුමා යම් මුදලක් වියදම් කරලා අපි සහයෝගය දෙන්නම්. ඒ භූමිය සකස් කරලා දෙන්න මේ අපේ පෙර තිබුණු ක්‍රීඩා පිටිය හා සමාන මට්ටමේ ක්‍රීඩා ටික කරන්න. ඒකට මහ වේදමක් යන්නේ නැහැ. ඒතොර එල්ලේ ගහන්න පුළුවන්, ක්‍රිකට් ගහන්න පුළුවන්, එතන ෆුට්බෝල් ගහන්න පුළුවන්, මල්ල ක්‍රීඩා පවත්වන්න පුළුවන්, උත්සවයක් මියුසික් ෂෝ එකක් තියන්න පුළුවන්. ඒ නිසා වහාම ඔබතුමා පුළුවන් නම් එන්න ඇවිල්ලා බලන්න. බලලා මේ බින්ගිරිය ක්‍රීඩා සංකීර්ණය මම හිතන්නේ අපිට නිම කරන්න බැරි වීම ගැන අපිට කණගාටුවක් තියෙනවා. ඒ නිසා මේ බින්ගිරිය ක්‍රීඩා සංකීර්ණය වැඩ අවසන් කරන්න ඉක්මනින් බැරි නම් අඩුම ගානේ අර මං කරපු ඉල්ලීමත් කරන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු ක්‍රීඩා ඇමතුමනි, විශේෂයෙන්ම ඔබතුමා දන්නවා අපේ රටේ පහුගිය මාස කීපයකට කලින් LPL තරගාවලිය පැවැත්වුණා. LPL තරගාවලිය මමත් යම් දායකත්වයක් හිටියා. මේ එක කණ්ඩායමක් ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ කළමනාකර
අධ්‍යක්ෂකවරයෙක්
විනාඩියෙන් අවසන් කරනවා. ඇත්තටම අපි දැක්ක මේකේ තියෙන අඩුපාඩු ගණනාවක්. විශේෂයෙන්ම ඉන්දියාවේ IPL එක කරන්නේ ඉන්දියන් ක්‍රිකට් එකේ. හැබැයි අපේ රටේ LPL එක කරන්නේ ඉන්දියන් ක්‍රිකට් එකෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් නෙමෙයි. අනිල් මෝහන් කියන ඉන්දියා ජාතික ඔහුගේ සමාගමක් විසින් තමයි කල්පනා කරන්නේ කරන්නේ. ඔබතුමා පුළුවන් නම් මේ මේ ලංකාවේ ගහන LPL එක ගහන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කරන්න. අපි දන්නවා මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඉන්දියාවේ අනිල් මෝහන්ට ඕන විදිහට LPL එක ගහන්න ගියාම වෙන්නේ අපේ ක්‍රීඩකයෝ විශාල පිරිසක් අපහසුතාවයට පත් වෙනවා. දැන් අපේ ක්‍රීඩකයෝ විශාල පිරිසක් අපි දන්නවා ලෝක කුසලානේ තියෙද්දි නොයෙක් ආබාධ වලට ලක් වුණා. ඒ නිසා අනිල් මෝහන්ට ඕන විදිහට ගහන්නේ නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් එක යටතේ
අවසන් කරනවා.
මම අවසන් කරනවා තවත් විනාඩියයි. ක්‍රිකට් එක ගහන්න වටේට කරන්න. ඒ වගේම ඔබතුමාගේ ගහනවා චෝදනාවක් ආවා. මම ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ කළමනාකර අධ්‍යක්ෂකවරයා දිහට ඔබතුමාට මොකක් හරි ඔබතුමාගේ යටතේ තමයි තියෙන්නේ ක්‍රීඩා වැරදි වැළක්වීමේ කමිටුව. එතකොට යම් කිසි මන්ත්‍රී චෝදනා කරා මේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ පිළිබඳව පරීක්ෂණයක් යනවා කියලා. ඔබතුමාගේ අහනවා මම මොකක් හරි ඒ සම්බන්ධව ඔබතුමාගේ එකට පැමිණිල්ලක් හරි කරලා තියෙනවද? පැමිණිල්ලක් කරලා තියෙනවද? මොකද අපි දැක්කා කණ්ඩායම් පහක් හිටියා. සමහර බෙටින් කම්පැනි වල අයිතිකාරයෝ කණ්ඩායම් අරන් හිටියා. මේ ගෝල් ටයිටන්ස් එකේ කණ්ඩායමේ අයිතිකාරයා ඕන කෙනෙක් බලන්න මලිබු කැරවෑන්ස් කිව්වහම ඕස්ට්‍රේලියාවේ නම්බර් 1
මැනුෆැක්චරර්
අවසන් කරනවා. මැනුෆැක්චරර් ලංකාවට ඩොලර් ගේන පුද්ගලෙක්. අපේ පක්ෂේ අපිට හිතවත් බොහොම රටට ආදරය කරන පුද්ගලෙක්. ඔබතුමා මට වඩා හොඳට දන්නවා. ඔබතුමා තමයි දේශපාලනට කියනවා. ඒ නිසා
කිසි
චෝදනාවක් තියනවා නම් ඔබතුමා ගෝල් ටයිටන්ස් කණ්ඩායමට විරුද්ධව ඒක ඉදිරිපත් කරන්න කියලා කියමින් විශේෂයෙන්ම ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් වර්තමාන ක්‍රීඩා ඇමතුමාට සුබ පතනවා. මම වචන කිහිපයක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ගැන කිව්වා කියන්න හිටියත් ගරු ඇමතුමියනි මගේ කාලය අවසන් කරනවා. ඔබතුමාට ඔබතුමියට පුළුවන් නම් විනාඩියක් දෙකක් කරන් දෙන්න. මොකද කාන්තාවක් තරුණියෝ ගැන කියන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. මොකද අපි කල් අරන් තියෙනවා සභාවේ.
නෑ, සභාවේ කල් අරන් තියෙන සභාවේ කටයුතු අවසන් කරන්න.
ඒ රටේ කාන්තාව ගැන කියන්න විශේෂයෙන්ම
බොහොම ස්තුතියි ඔබතුමාට.
අපි ඔබතුමිය ගැන කියන්න අවස්ථාවක් නොලැබීම ගැන කනගාටුයි.
බොහොම ස්තුතියි ඔබතුමාට. තොලවත්ත මන්ත්‍රීතුමා මොකද කෙටියෙන් කියන්න?
ගරු නියෝජක තනායකතුමනි, මම මේ සභාවේ සභාපති ධූරයේ දරන අවස්ථාවේ ගරු මන්ත්‍රීවරයෙක් මට උත්තර දෙන්න බැරි අවස්ථාවක මගේ නම ප්‍රකාශ කරා. මම ඒ නිසා ඒක පැහැදිලි කරන්න විනාඩි දෙකක් ඉල්ලනවා. එතුමා කිව්වේ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය මේ වන විට ඉන්ටරිම් බෝඩ් එකක් යටතේ පාලනය වෙනවා කියලා වැරදි ප්‍රකාශයක් කරා. පැහැදිලිවම මම ඡන්දෙන් පත්වෙච්ච සභාපතිවරයා. ඒ ඡන්දේ පවත්වන දවසේ දැන් ඒ එතුමා හම්බෙච්ච අනිකුත් කණ්ඩායම ඡන්දේ නොපවත්වන්න උසාවි තුනක රිට් ආඥාවක් ඉල්ලලා තිබ්බා. ඒකම උසාවියකින්වත් රිට් ආඥාවක් ලබා දුන්නේ නැහැ. ඒ අය කිව්වේ ඡන්දේ පවත්වන්න කියලා. ඒ ඡන්දේ පැවැත්තුවා. ඡන්දේ පැවැත්තුවට පස්සේ ගරු සභාපතිතුමා මම අරියෝජ කතානායකතුමනි මම ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමේ සභාපතිවරයා හැටියට වැඩි ඡන්දෙන් පත් වුණා. ඒ නිසා මේ මම එතුමට කියනවා කරුණාකරලා මේ සභාව නොම ගෙවන්න එපා, ලංකාව නොම ගෙවන්න එපා. ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය ඉන්ටරිම් බෝඩ් එකකින් අද තුමාගේ යෝජනාවකින් ඉන්ටරිම් බෝඩ් එකකින් පාලනය වෙන්නක් නෙමෙයි. ඡන්දයෙන් පත්වෙච්ච සභාපතිතුමීගෙන් පාර්ලිමේන්තුවේ කාර්ය මේ අවස්ථාවේ මම කියන්න කැමතියි.
හොඳයි බොහොම ස්තුතියි. ශාන්ත බණ්ඩාරමැතිතුමාත් අවසාන වශයෙන්ම
ගරුණීය ජනතානායකතුමනි, වොලිබෝල් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වෙලා තියෙන්නේ අපේ රටේ වැඩිම පිරිසක් ක්‍රීඩා කරන ක්‍රීඩාව හැටියටත්, ඒ වගේම නාගරික ග්‍රාමීය ප්‍රදේශවල සහ අපේ රටේ තියෙන ආර්ථිකයත් එක්ක කටයුතු කරන්න පුළුවන් භූගෝලීය පිහිටීම සහ ඒ සියල්ලත් එක්ක. ඒ නිසා වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් මේ රටේ ජාතික ක්‍රීඩාව හැටියට තිබිය යුතුයි කියන එකයි අපේ අදහස.
හොඳයි බොහොම ස්තුතියි. ගරු හරෙන් පෙනාන්ඩ මෙත්තම ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. 12යි කතාවට උත් නැහැ. ගරු නියෝජ කතානායකතුමනි, මම දීර්ඝ වශයෙන් කතා කරන්න මේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලබා දීමට අවශ්‍ය නිසා තවත් ඉක්මනින් කරුණ කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නට කැමැති. මුලින්ම මම දැක්ක අද අපි පටන් ගත්තේ ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ නැත්නම් ක්‍රීඩා ජාතික ක්‍රීඩා සභාවක් පත් කළා. මේ ක්‍රීඩා සභාව පත් කරද්දී සමහර එලෙට් වල ගියේ අර්ජුන් රන්තුංග මැතිතුමාව අයින් කරලා අලුත් කෙනෙක් පත් කළායි කියලා. නමුත් ඒක වැරදි. අර්ජුන් රන්තුංග මැතිතුමා ජාතික ක්‍රීඩා සභාවෙන් අයින් වෙලා හිටියේ අන්තර් ක්‍රිකට් කමිටුවේ අනුමුණා තිබුණු නිසා, ගියපු නිසා, එතුමාව නම් කරපු නිසා එතුමා අයින් වෙලා හිටියේ වෙලා වෙනකොටත්. ඒ නිසා ඊට පස්සේ තිබු ජේෂ්ඨම සමාජිකෙක් වෙන ડોક્ટર මයියා ගුණසේකර මැතිතුමාව ඒ සභාපති ධූරයටත්, ඒ වගේම මේකේ වැඩිහරියක් මේ හිටපු කට්ටිය තමයි දැන් මේ තමතරව අයියු වික්‍රමසූරිය කියලා ලේකම් තුමෙක්වත්, ශ්‍රියානි කුලවංශ, මේජර් ජෙනරල් රාජිත අම්පමුහට්ටි, තොර ප්‍රොෆෙසර් අර්ජුන ඩිසිල්වා, පණ්ඩුක කීර්තිනන්ද නීතිඥතුමා, ආනාපුංචේව 96 ලෝකුස්ලානේ දිනනකොට ක්‍රිකට් සභාපති ධූරයේ දරපු ආනාපුංචේව මැතිතුමා, මලික් ආදර් මැතිතුමා, ડોક્ટર SVD නානායකර ඇයි විතරයි ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් හැටියට ක්‍රීඩා සම්බන්ධයෙන් කාන්තාවක් ඉන්නේ ඇයවත්. ඒ වගේම හාෆිස් මාසෝ රග්බි ක්‍රීඩකෙක්, පොලිසිය හිටපු ක්‍රීඩකෙක් එතුමාවත්, වගේම සිද්ධත් වෙත්තුමුණි කියන ක්‍රිකට් ක්‍රීඩකයා අපි බොහෝ සියලු දෙනා දන්න, ජෙනරල් ජගත් ජයසූරිය, නිසි සන්වාද ඉල්ලප්පෙරුම, ප්‍රොෆෙසර් ශමල් ෆර්නැන්ඩෝ, මාධ්‍ය වේදිකාවක් වෙන කමල් දේශප්‍රිය තමයි මේ කම්පියුටර් පත් කරලා තියෙන්නේ. ඒ වගේම ජාතික ක්‍රීඩා තීරීම් කමිටුවට ඒක හිටපු නිලධාරියම තමයි ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා චෙයාර්මන් හැටියටත්, ටෙනිස් ක්‍රීඩකයෙක් වන අර්ජුන ප්‍රනාන්දු ඒකේ ලේකම් හැටියටත්, ડોક્ટર මයියා ගුණසේකරත් ඔලිම්පික් සභාවේ ඉන්න සුරේෂ් සුබ්‍රමණියම් මැතිතුමා සහ නලින්ද ඉලංග ෆෝන් කියන පස් දෙනා තමයි පත් කරලා තියෙන්නේ. දැන් තව එතනට දෙන්නේ පත් කිරීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් ගරු නියෝජ කතානායකතුමනි, ක්‍රීඩාව කියන්නේ ඇදිය යුතු ධර්මතාවයක් මිස පැලඳිය යුතු පදක්කමක් නොවේ. ඇදිය යුතු ධර්මතාවයක් මිස පැලඳිය යුතු පදක්කමක් නෙමෙයි. නමුත් මම හිතනවා අපි මේ ක්‍රීඩාව ගැන කතා කරනකොට අද විශාල වශයෙන් අර ගොඩක් දෙනා කිව්වා වගේ ක්‍රීඩාව කොටු කරලා තියෙන්නේ ක්‍රිකට් වලට. මම හිතනවා මෙතනට මාව වැටෙන්නත් ක්‍රිකට් තමයි ප්‍රශ්නයක් වුනේ. මම හිතනවා මේ මොහොතේදී අභියෝගයක් හැටියට ලැබිච්ච දෙයක්. මම පැහැදිලි වශයෙන්ම කියනවා මෙතනදී අපිව කොටු කරන්න හදනවා ඇමතිතුමා පත් වෙලා තියෙන්නේ ක්‍රිකට් සභාපතිතුමා ඕන කෙනෙක් තමයි ඇමතිතුමාට පත් වෙලා තියෙන්නේ. මම ඒක තරයේ බැහැර කරනවා. මොකද මට කිසිම විදියකින් උමනාවක් නැහැ යම් කිසි කෙනෙක් රකින්න. නමුත් මම විශ්වාස කරනවා මේ ක්‍රීඩා පනත නාමල් රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ පවා එතුමා විශාල කණ්ඩායමක මේ ක්‍රීඩා පනත වෙනස් කරන්න ලොකු උත්සාහයක් කරා. ක්‍රීඩා පනත වෙනස් කිරීම තුළ තමයි ක්‍රීඩාවේ මම හිතනවා මේ තියෙන අර්බුද රාශියක් නිම කරන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා අපි ඔය ඇන්ටි කරප්ෂන් යුනිට් එක දාලා ඒ වෙලාවේදී සූදු වලට සම්බන්ධ කිසිම කෙනෙක්ට ක්‍රීඩාවේ කිසිම තන්ත්‍රයක් දරන්න බැරි වීම අපි කරේ පාර්ලිමේන්තුව තුළ. ඒක ඉතාම කෙටි කාලයක් තුළ නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා නීතිපති කිටුම්පත් සකස් කරලා පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තුව කැඳවලා තමයි ඒක පනතක් හැටියට සම්මත කරගත්තේ. හොඳම නිදසුන තමයි පකිස්තානයේ ක්‍රිකට් සභාපතිව පත් කරන්නේ පකිස්තානයේ අගමැති. මොකද ඒක ඒගොල්ලන්ගේ ක්‍රීඩා පනත දින නිසා. ඉතින් අපිටත් උඩ ක්‍රීඩා පනත වෙනස් කරගෙන මේව වෙනස් කරන්න ඕන, වෙනස් කරගන්න පුළුවන්. හැබැයි අපි බැලුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හරි විදියට ගෙනල්ලා මේ ක්‍රීඩා පනත. මම හිතනවා අද මේ මනුෂ්‍ය රාණකාර මැතිතුමා උදේම කතා කරා, අපේ අලිසබ්‍රි මැතිතුමාත්, කාංචන විජේසේකර මැතිතුමාත්, ඒගොම ටිරාන් අලස් මැතිතුමාත් ඉන්න සබ් කොමිටුව තුලින් තාමත් හොඳ පොසිටිව් ධනාත්මක තීන්දුව රාශියක් අරන් තියෙනවා. ඔවුන් ඉතාමත්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ, ප්‍රවීණයෝ, පරණ ක්‍රීඩකයෝ, නිලධාරි සියලු දෙනා ගෙනල්ලා ඒ වගේම අලුත් ක්‍රීඩා පනතක් සඳහා යා යුතු මාර්ගය සකසාගෙන තියෙනවා. ඉතින් මගේ යුතුකම වෙන්නේ ඉස්සෙල්ලාම අපිට නැති වෙලා තියෙන මේ ක්‍රිකට් තහනම, අපිට ලැබිලා දෙන ක්‍රිකට් තහනම අයින් කරන්න. කවදාවත් අපිට ක්‍රිකට් තහනමක් ලැබිලා නැහැ. ICC-ෙන් තහනමක් ලැබිලා නැමේ තහනම තිබීම අපිට ලොකු භයානකත්වයක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ සම්මිසිල්ලව ආරක්ෂා කිරීමට මම මෙතනටපත් වෙලා නැහැ. මගේ උමනාවස උනන්දුව තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩාව රටේ තියෙන නැවතවතාවක් යථාතත්ත්වයට ගේන්න. මේ වෙනකොටත් ඉන්ටරිම් කොමිටි තියෙනවා ලංකාවේ ක්‍රීඩා කීපයකම. මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට්, එවැගේම ශ්‍රී ලංකා කරාටි, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස්, මේ තුනම ඉන්ටරිම් කොමිටි තිබ්බා. ඒ වගේම අපි දන්නවා ෆුට්බෝල් වලින් අපිට තහනමක් ලැබුණා, රගර් වලින් තහනමක් ලැබුණා. මේ සියලු දේ තුළ මම දකින්නේ ක්‍රීඩා සංගම්වල මව් සංගම් තමයි. මම දැක විපක්ෂ නායකතුමා දිගින් දිගටම කියනවා ක්‍රීඩා ඇමතුමා මොකද්ද මේකට ගන්න තීන්දුව තීරණය කියලා. එතුමා ඇහුවා, එතුමාගේ කතාව තුළ වැඩියෙන්ම තිබුණේ ක්‍රිකට් ආයතනයේ සම්මිසිල්ලලා ලියලා තිබ්බයි කියලා. ICC එකට මේ ලංකාවේ ක්‍රිකට් වලට අතපෙවීම තියෙන නිසා ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා. ඕක තමයි ඇත්තසම ප්‍රශ්නේ තියෙන්නේ. මව් සංගමයට තමයි මේ ඉන්න සංගමේ ලියන්නේ, නැත්නම් දේශපාලකින්ට ලියන්නේ නැහැ. ඒගොල්ලන් ලියන්නේ ICC, ක්‍රිකට් නම් ICC එකට, ෆුට්බෝල් නම් FIFA එකට. ඒගොල්ලන් ලියන අපේ කටයුතු වලට දේශපාලන අත ගැසීම් තියෙන නිසා මේක තහනම් කරන්නේ. ඒකේ ක්‍රමවේදය හරිද වැරදිද කියන එක මම කියන්නේ නැහැ. ඒක වැරදි. මම කියනොත් පෞද්ගලිකව බැලුවොත්, අපි පිටින් බැලුවොත් ඒක වැරදි. නමුත් ඔවුන් යන්නේ ඔවුන්ගේ මව් සමිතිය. මව් සමිතියට කියලා කම්ප්ලේන්ට් කරනවා. ඒ නිසා ඒක සම්බන්ධයෙන් මට තේරෙන්නේ සෛත්‍ය ප්‍රමදස්මත්තුමට ඇයි නොතේරුණේ කියලා. ඉතින් ඔවුන් කරන්නේ ඒක තමයි. ඔවුන්ගේ කටයුතු වලට අත ගහනවා, අතපෙවීම් කරනවා. මොකද ඔවුන් පැහැදිලිව ලිඛිතව එවලා තියෙනවා අපිට දේශපාලන අතපෙවීම් කරන්න බෑ කියලා. ඉතින් අනුපිය දර්ශනේ ආපමැතුමත් උදේ කතා කරලා දිගුවා මේ සංගම් එක, මව් සංගම් එක දේශපාලන වශයෙන් අපි හොඳ සම්බන්ධතාවයක් විශ්වාසයක් තියෙනවා. මුතුමාට කියන්න නියෝජ කතානායකතුමනි, අට පාරක් ගිය පාර ඔය ICC මුණ ගැහුණා, ඔය අපි පනත වෙනස් කරන්න ඉස්සෙල්ලා. ඒ වගේ ඔවුන් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඔවුන්ට මේක දේශපාලන අතගේ සීමක් නොවන බව තහවුරු කරලා තමයි ඔය කටයුත්ත කරන් තිබෙන්නේ. මම හිතනවා ප්‍රසන්න රණසිංහ මැතිතුමා විශාල උත්සාහයක් කරා ක්‍රීඩාවේ තියෙන විනීතභාවයක් ගේන්න. නමුත් මම හිතනවා අම්යන් තැන්වලදී කරපු ක්‍රමවේදය තුළ අඩුපාඩු ටිකක් සිදු වුණා කියලා මම පෞද්ගලිකව හිතනවා. මම හිතනවා පාර්ලිමේන්තුවට සම්පූර්ණ දෙරාගේ සහයෝගය තිබ්බ වෙලාවේ පනතක් සම්මත කරලා මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණ ඔය එතුමාට තිබුණ ප්‍රශ්න ටික විසඳගන්න තිබුණා. තිරසම මම තව නැවතවතාවක් කියන්නේ අපිට මේක එකතු වෙලා කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම මම හිතනවා අපේ සබ් කොමිටුව දාලා තියෙන කොමිටුව තාමත් හොඳ තීන්දුව ටිකක් අරන් දෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ක්‍රිකට් සංගම්වල 149 දෙනෙක් ඡන්ද දෙනවා. ගොඩක් වෙලාවට තියෙන චෝදනාව තමයි ක්‍රිකට් ගහන්න නැති ක්ලබ් ඡන්ද පාවිච්චි කරනවා. මේව ඇත්තසම ප්‍රශ්න. මේව වෙනස් කරන්න. ඒක ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි හැම ක්‍රීඩාවෙම තියෙන. හැම ක්‍රීඩාවකම ක්‍රීඩා සංගම්වල ඉන්න මිනිස්සු මරණ තාක්කල්ලේක ඉන්නවා. මරණ තාක්කල් ඒ ක්‍රීඩා සංගම්වල ඉන්න ටුවර් යනවා තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි ක්‍රීඩකයන්ගේ කිසිම උන්නතියක් බලලා. ඒ නිසා ක්‍රීඩා පනත තුලින් ක්‍රිකට් ක්‍රීඩාව නෙමෙයි මේ සම්පූර්ණ වශයෙන් මේ සියලු දේ වෙනස් වෙ යුතුයි. ඒ නිසා මම විශ්වාස කරනවා එක කල යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව පුළුවන් තරම් ඉක්මනට දේශපාලනකරණයෙන් මෙන් අයින් කරගන්න. දැන් වෙලා තියෙන්නේ ලොකුම රැල්ල තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට නිසා හැමෝම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරනවා. මම දැක්ක මනුෂ්‍ය නායක කරමැතුමක් කොහොමද මෙතන අපි විපක්ෂ නායකතුමා විනාඩි 200 ගානක් ක්‍රිකට් ගැන විතරක් කතා කරලා තියෙනවා. ඒක මම හිතනවා රැල්ලට යනකොට කතා කරන එක නෙමෙයි, දිනනකොට පරදිනකොට ශ්‍රී ලාංකිකයෝ හැටියට මම හිතනවා අපි එකතු වෙලා ක්‍රිකට් ක්‍රීඩකයන්ව මම දැක්ක තව එක නරක වැඩක් වුණා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට හම්බ වෙන පඩි, ක්‍රිකට් කෝචස්ලට ගෙවන පඩි, මේවා සමාජය තුළ කිව්වම වෛරයක් ඇති වෙනවා. ඒ වෛරය ඇති වෙනකොට මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවිශ්වාසය කියන එක ඇති වෙනවා. ඔවුන් පාරේ සමාජයේ බැහැලා යනකොට අපි එදාට කර උඩ තියාගෙන ක්‍රීඩකයෝ අපි පල්ලයට දාලා බල්ලෙක් වගේ වටනවා. මම හිතනවා ඒක නෙමේ ශ්‍රී ලංකාවෙන් විය යුත්තේ. අර අපිට මතකයි ඉස්සර වෙන රටවල් වල ක්‍රිකට් මැච් පරදුනම ගෙවල් ගිනි තියෙනවා. ඒ වගේ තත්යකට ලංකාවේ ක්‍රීඩාව පත් කරන්න සමහර මිනිසුන්ට මේ අරගලයේ පිස්සුව තියෙන මිනිසුන්ට ඒක ඇවිල්ලා තියෙනවද කියන සැකයක් මට මතුවෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි ක්‍රීඩකයන්ට ආදරේ නම් විපක්ෂයේ ඕවට ගිනි තියන්න හදන්න එපා. ඊට වඩා ක්‍රීඩාව කරලා තියෙනවා කියනවනම්, මම ක්‍රිකට් ගහලා තියෙනවා කියනවනම්, මමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියනවනම් ඊට වඩා වෙනස් වූ විදියට ක්‍රිකට් ක්‍රීඩකයොත් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඉදිරිපත් වෙලා ඉන්න මිනිසුත් ආරක්ෂා කිරීම අපේ යුතුකම. මොකද ජාත්‍යන්තර වශයෙන් අපිට කෝච් කෙනෙක්වත් ගෙන්න ගන්න බැරි තත්ත්වයකට මේ රටපත් වෙනවා. මේ විදියට පාර්ලිමේන්තුවේ විපක්ෂය පඩිවලට ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර වශයෙන් අපි තමයි අදියම පඩි ගෙවන්නේ. හොයලා බලන්න අපේ ලංකාව ගෙවන පඩි අනිත් රටවල ගෙවන පඩි පොඩ්ඩක් හොයලා බලන්න. අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක මැච්චයක් ඒ ඩිවිෂන් ගාදී රුපියල් 15,000 ගෙවන්නේ දවසට. මැද්දේ දවස් තුනක් තිබ්බොත් 45,000. හැබැයි ඒක තියෙන්නේ සීසන් එකේ පොඩි කාලයයි. අනිත් කාලෙ මේ මිනිසුන් සත පහක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔබතුමා කියපු එකක් ගැන මම එකග වෙනවා LPL ගැන. මම හිතනවා LPL එකේ තවම කණ්ඩායම් දෙකකට මුදල් ගෙවලා නැහැ.
සෙල්ලම් කරමු. එහෙම වෙන්න බෑ. ඒතර LPL එක ගත්ත ඒ ආයතනයේ වග කියන්න ඕනේ ඒ වික කම්පැනිය කවුරු වුණත් ක්‍රීඩකයන්ට කියලා නැත්තම් LPL එකේ අයිතිකරු ඒකට වග කියන්න ඕනේ. තේස එතන ගැටලුවක් තියෙනවා. ඒව හොයන්න පුළුවන්. ඒව ගැන සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ඒව කතා කරලා එවැනි ක්‍රීඩකයෝ ආරක්ෂා කරන දේවල් කරනවා නම් වලින් බණ්ඩාරමැතිතුමා කිව්වාගේ මම ඒකට සීර 100ක් එකඟ වෙනවා. ඉතින් ගරු නියෝජ කතානායකතුමනි ක්‍රීඩා විතරක් නෙමෙයි යෞවන කටයුතු තියෙනවා. විශාල වශයෙන් කතා කරන්න විෂයන් රාශියක් තිබුණාට මම තවම සතියක්වත් නැහැ මේ අමාත්‍යංශයේ බාර අරගෙන. තව මේ අමාත්‍යංශයේ තියෙන ප්‍රශ්න ටික විසඳමින් ඉන්න කාලයක්. ඒ වගේම අපි ක්‍රිකට් තේරීම් කාර්යක සභාවත් තේරීම් කමිටුවත් සිලෙක්ෂන් කමිටියත් ඒ වගේම ක්‍රිකට් ස්ට්‍රක්චර් එක ඇතුලේ අපි ඉල්ලීමක් කරා ජනතාවට නැතුව තවක් විශ්වාසයක් වෙන හොඳ පුහුණුකරු කණ්ඩායමක්. මොකද ඕනම දෙයකදී තරගාවලිය පරාජය වුණාම ඒකේ වගකීමක් කවුරු හරි බාර ගන්න ඕනේ. ඒකට ක්‍රිකට් ආයතන වෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රිකට් මැනේජ්මන්ට් එක වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිලෙක්ෂන් කමිටිය වෙන්න ඕනේ බාර ගන්න ඕනේ. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් 10කින් යුක්ත සිලෙක්ෂන් කමිටියක් කියලා තියෙනවා. ඒකට අපි දැනට තීරණයක් කරලා තියෙනවා. උපුල් තරංග කියන තරුණ ක්‍රීඩකයෙකුගේ ප්‍රධානත්වයෙන් අලුත් සිලෙක්ෂන් කමිටියක් පත් කරන්න මම විශ්වාස කරනවා. තරුණ ක්‍රීඩකයෝ හොඳම නිදසුන පකිස්තානයේ. ඔවුන් ඊයේ පෙරේදා අයින් වෙච්ච ක්‍රීඩේ තමයි ඔවුන්ගේ තේරීම් කාර්යක සභාවේ සභාපතියට පත් කළ තියෙන්නේ. ඒ සිලෙක්ෂන් කමිටියතෝට ඒගොල්ලන් දන්නව නූතන වශයෙන් ක්‍රීඩකයෝ කවුද අලුතෙන් ගහන්නේ, කවුද හොඳ ක්‍රීඩකයෝ ඉන්නේ. අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ක්වොලිටි ඔෆ් ක්‍රිකට් බැහැලා තියෙන්නේ. අර මැච් ටීම් 20 ගානක් ගහනකොට ලංකාවගේ පොඩි රටක එකක් මතක තියාගන්න ඕනේ. ලංකාවේ ක්‍රිකට් ගහන්නේ මිලියන 22ක් නෙමෙයි. අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා ලොකුවට කිව්වා මිලියන 22ගේ ආදරේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාව කියලා. නෑ, ඒක බොරු. ඒක වෙන්න බෑ. මොකද ඒකට හේතුව අපේ ලංකාවේ එහෙම ක්‍රිකට් ගහන්නේ නෑ. ලංකාවේ ක්‍රිකට් ගහන්නේ මාතර ගාල්ල, ඊට පස්සේ අම්බලංගොඩ, ඔයෙන් ගියාම කළුතර, පානදුර, මොරටුව, කොළඹ, ඊට පස්සේ ඕනනම් ගම්පාදිස්සිකේ බොහොම පොඩ්ඩක් නීගමුව, ඊට පස්සේ ඕනනම් මාරවිලෙන් යට ක්‍රිකට් නෑ. කුරුණෑගලයි නුවරයි ක්‍රිකට් ගහන්නේ නුවරයි. ඒතර මිලියන 4ක්වත් ලංකාවේ ක්‍රිකට් ගහන්නේ. මිලියන 4කින් තමයි අපි බිලියන 1.5ක් ඉන්දියාවත් එක්ක ගහන්නේ. ඉතින් කල්පනා කරලා බලපුවම අපේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගිහිල්ලා නැහැ. ඒක තමයි ලොකුම අඩුපාඩු. මේ ඔක්කොම ආතල්යකට බයිලා කිව්වට ක්‍රිකට් ක්‍රීඩාව අපේ ගම් වලට ගිහිල්ලා තියෙනවද කියලා අපි හෘද සාක්ෂියක් ගවහම් බදුල්ලෙන් ක්‍රීඩකෙක් ඉන්නොත්, මොන්රාගලින් ක්‍රීඩකෙක් ඉන්නොත්, අම්පාරින් ක්‍රීඩකෙක් ඉන්නොත්, වවුනියාවෙන් ඇවිත් තියෙනොත්, එහෙම නැත්නම් මඩකලපුවෙන් ඇවිල්ලා තියෙනොත් මේව තමයි තියෙන ලොකුම ප්‍රශ්න. ඒ නිසා ජනාධිපතිතුමා සිද්ධාර්ථ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් අරවින්ද ඩිසිල්වා මැතිතුමා චේම්බර් ඔෆ් කොමර්ස් එකේ සභාපතිරත් දීලා තියෙනවා බිලියන 1.5ක් හමුදාවත් එක්ක එකතු වෙලා හැම ගම්මානයකම පිච් එකක් සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ගම්මාන දියුණු කරන වැඩපිළිවෙළක්. මම හිතන්නේ ඒක හොඳ ආරම්භයක්. ඒක ක්‍රිකට් ක්‍රීඩාවට යම්කිසි කෙනෙක් කතා කරනවා නම් ආරම්භ කළ යුතු තැන. ඒකෙන් මෙතුමා කිව්වා මේ ක්‍රීඩාංගර ඇත්තසම මහ විනාශයක්. ක්‍රිකට් ක්‍රීඩා වල ක්‍රීඩා අමාත්‍යංශය ඇතුලේ මේක කොහොමද දුන්නේ කියන එක පිළිබඳව විශේෂයෙන් බලනවා. මෙතුමා කිව්වා බින්ගිරියේ ඒ වැඩසටහන දැන් කෙරීගෙන යනවා. හැබැයි මම දැක්කේ බින්ගිරියේ ක්‍රීඩාංගනේ පෙවිලියන් එක අදලා තියෙනවා, ට්‍රැක් එකක් නැහැ, ග්‍රවුන්ඩ් එක නැහැ, කැලෑ වෙලා. හැබැයි මට අපේ අමාත්‍යංශ නිල්ධාරි මේ අවස්ථාවේදී තේරෙලා තිබුණා තවත් එක ප්‍රශ්නයක් අහපු එකක් තමයි අර ක්‍රීඩකයෝ ගැන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දිනපු ක්‍රීඩකයෝ ගැන. ඒකට කැබිනට් පත්‍රිකාවක් 27 වෙනිදා ගිහිල්ලා තිනවා මිලියන 60ක්. මම හිතනවා තරුෂි කියන ක්‍රීඩිකාවටත්, ජැවලින් එක දාපු නදීෂා කියන ක්‍රීඩිකාවටත් මිලියන 15යි මිලියන 10 ගානේ දෙන්නත්, අනිත් ක්‍රීඩකයන්ට මුදල් දෙන්නත් ඒ කැබිනට් එක ගියදින එක ට්‍රෙෂරිකෙන් අප්‍රූව්
කරලා
ඒක ලබා දෙන්නට අපි කටයුතු කරනවා. සර් නැවතසාවක් මම දිගින් දිගටම කියන්නේ ගරු නියෝජ කතානායකතුමනි මේ ක්‍රීඩාංගන වලට වෙලා තියෙන දේ නම් අතිශෝචනීයයි. කෙතරම් ක්‍රීඩාංගනයත් අයිති වෙන්නේ සුගද්දාස ක්‍රීඩාංගනයට යටතේ තමයි තියෙන. හැබැයි ලක්ෂ දෙකමාරයි ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් මාසෙට. එතකොට සුගද්දාස ක්‍රීඩාංගනය බැලුවොත් එම ප්‍රේමදාස මහත්තයා හදමු. එදයින් පස්සේ කිසිම දිනුවක් වෙච්ච නැති ස්ථානය. මම කිව්වේ ඒකේ අවුට්ඩෝ එක, ඒ වගේම කිලිනොච්චේ දිනවල තාමත්ම ලස්සන ක්‍රීඩාංගනයක්, ස්විමින් පූල් ඔක්කොම හදලා. හැබැයි ඒකේ දැන් ඇල්ජිත් ගිහිල්ලා පූල් එක ගන්න දේකුත් නැති. මේ පෞද්ගලික අංශය එකතු කරගෙන මේවා මැනේජ් කරන විදියක් සහ මේ කන්න විශේෂම FIFA එක ගත්තොත් FIFA එක ඉදිරි අවුරුදු 4ට මිලියන ඩොලර් මිලියන 10ක් අපිට වෙන් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට පුළුවන් මේ ස්ටේඩියම් අරගෙන පාවිච්චි කරලා. හැබැයි ගමේ ක්‍රීඩකයන්ට පාවිච්චි කරන්න දරුවෝ ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක අග්‍රීමෙන්ට් එකක් සයින් අපි ඩයලොග් ආයතන, ටෙලිකොම් ආයතන, මේ ආයතන ඔක්කොටම ආරාධනා කරලා තියෙනවා ලංකාවේ තියෙන ක්‍රීඩාංගන අරගෙන මේන්ටේන් කරන්න ක්‍රීඩා අමාත්‍යංශයත් එක්ක අග්‍රීමෙන්ට් එකට එන්න පුළුවන් පසුබිම හොයන්න අපි සකස් කරලා තියෙනවා.
යම්කිසි වැඩපිළිවෙල. මම හිතනවා එහෙම තමයි ලංකාවේ ක්‍රීඩා ක්‍රීඩා පිට්ටනිය හරි විදියකට ප්‍රවේශම් කරලා පාවිච්චි කරනවා. ඒක මම සතුටු වෙනවා. ඉරන් අමාත්‍යංශය තියෙන නිසා ගම්මාන වලට හැම ගම්මාන වලට කිව්වගේ ක්‍රීඩා පිට්ටනියක් ලබා දෙන්න යුතු වැඩසටහනක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ වගේම තරුණ සේවා සභාවෙන් අපි සංචාරක කර්මාන්තයත් එක්ක අපි දෙනවා අලුතෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව කියන වැඩසටහන මංගල සමරුවේ මැතිතුමා කරපු කාලේ එතුමාට තිබුණා මේ තරුණ සේවා සභාවේ තරුණයන්ව හෝම් ස්ටේස් හදන සංචාර කර්මාන්තයට ගෙන අලුත් වැඩපිළිවෙලක් ගන්න ලංකාව විශාල නෙට්වර්ක් එකක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ වැඩපිළිවෙලත් අපි ඉදිරි සති දෙක තුනත ඇතුළත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ කාලය විශාල වශයෙන් වැය වෙලා තියෙන නිසා ගොඩක් චෝදනා ආවම අපේ රාජ්‍ය ඇමතිතුමා විශාල වශයෙන් ඒවට උත්තර දුන්නා. ඒ වගේම එතුමා හෙට ඉඳන් අලුත් කාර්යාලයකට යනවා. අලුත් කාර්යාලය කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතිතුමාගේ කාර්යාලයට එතුමා ලක්ෂ 43ක් එතනින් ඉතුරු කරනවා මම හිතන්නේ මාසෙකට. ඒ වගේ අවුරුද්දට කියන්නේ මිලියන 50ක් එතනින් ඉතුරු වෙනවා. ඒකත් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් අපි යොදනවා. මම මගේ ඔෆිස් එකේ මෙතුමට බාර දීලා ඉන්න ඔෆිස් එකේ මම ඉන්නම් කියලා World Trade Center එකේ තිබ්බ ඔෆිස් එක අපි අයින් කරගත්තා. ඉතින් මම එතුමට ස්තුතිවන්ත වෙනවා ඒ කිව්ව ගමන් එතුමා ඒකට කැමති වීම ගැන. ඒ වගේම
ගරු හකීම් මැතිතුමා
අපේ ක්‍රීඩා මාත්‍යතුමා ක්‍රීඩාංගන ගැන කතා කරද්දී ක්‍රිකට් එකට මේ අවධානය යොමු කිරීම සාධාරණයි. ඒ වගේම දැන් රෝහණ දිසානායක මැතිතුමත් ඉන්නවා. ඒ වගේම දිලු මම්මුගමත් ඉන්නවා. දෙන්නම මහනුවර සහ මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරන අය. අපට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ඔබතුමාගේ අමාත්‍යාංශ ඉදිරිපිට තියෙන ඇස්ට්‍රෝ ටර්ෆ් එක මේ හොකි ක්‍රීඩාවට සම්පූර්ණයෙන්ම ඉදිතලා ගිහිල්ලා විනාශ වෙලා ඒක ගණ්ඩ දෙයක් නැහැ. දැන් ජාත්‍යන්තර තරඟ වලට යන අපේ ක්‍රීඩකයන්ට මේක විශාල බාධාවක්. දැන් නුවර සහ මාතලේ අපිට ඒ වගේ ක්‍රීඩාංගන අවශ්‍යයි. ඉතින් ඒ පිළිබඳව දැන් නන්දමිත ක්‍රීඩාංගනේ සම්පූර්ණ විවරයි. ඒක ගණ්ඩ දෙයක් නැහැ. මෙතුමා දන්නවා. ඒ හින්දා ඔබතුමා මේ ගැන විශේෂ අවධානය කරලා ඇස්ට්‍රෝ ටර්ෆ් පිටිය හදණ්ඩයි. ඒ වගේම මහනුවර සහ මාතලේ අපට ඇස්ට්‍රෝ ටර්ෆ් පිටි දෙකක් හදලා දෙන්නයි උත්සාහ ගන්නයි කියලා මම ඉල්ලා
සිටිනවා. නලින් බඩනර් මහත්තයාට අවසාන වශයෙන්
ගරු ක්‍රීඩා මිතුම ඔබතුමාගෙන් අමතකයි කියලා අපහොත් ඇර විශේෂයෙන් මම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාඩර් එක ගැන කිව්ව බලපත්‍ර ගැටලුවක් තියෙනවා කියලා. මොකද ක්‍රීඩා සංවර්ධනයට නම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවශ්‍ය නිලධාරීන් සහ ඒ කාඩර් එක ඉන්න ඕන. ඒ පිළිබඳව ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගෝල් ටයිටන්ස් තුලඳෝ ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් ගැන උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
ගරු අමතුම
බයිසලාම රෞෆ් හකීම් හිටපු අමාත්‍යවරයා අහපු එකට මේ බොහොම සතුටු වෙනවා. ආපු ගාමම අපි අර ආරංචි වෙච්ච දේ තමයි හොකි ෆෙඩරේෂන් එකේ වර්ල්ඩ් හොකි බොඩි එකෙන් අපිට ඒ ආධාරය ලැබෙනවා. ඒ නිසා මාතලේටත් ඒක මතන දෙසැම්බර් මාසේ 15 වෙනිදා වුණ අපිට ආරාධනා කරලා තියෙනවා ඒක අත්සන් කරන්න ඉන්න කියලා මැලේසියාවට. ඒ වගේම කොලම්බෝ වල එකයි මාතලේ එකයි we will be starting very soon and that has already got through and got approved. නුවරේක බෝගම්බරේක තමයි දැන් අපිට තියෙන්නේ. එතනින් හදලා ඇස්ට්‍රෝ ටර්ෆ් එකක් ගේන එක කොහොමද කියන එක පිළිබඳව පොඩ්ඩක් ඔයාලා බලන්න. Right, so we will look into that and also me ape Nalin Bandara mathuma kiyapu Gold Titans ekak sambandhayen mata thawama meka warthawala ne mama nayanath ekak deshapalaneyata aarambha karaa kiyala mama e sambandhawa kisima arakshawak karimak nemei namuth mama thawama e sambandhayen kreeda anti corruption unit ekata meka wartha wela thiyena honda nadda kiyana mata thawama wartha wela ne man danna taramin yema ne kese wethath e LPL ekak thula ICC anti corruption එකේ ප්‍රශ්න කීපයක් තිබුණා කියන එක නම් මම දන්නවා කම්ප්ලේන්ට් කීපයක් ගියා කියන එක. හැබැයි ඒවල වත්මන් තත්ත්ව පිළිබඳ අපිට වාර්තා වෙලා නැහැ. මම හිතන එක ICC ය තමයි ඒ සම්බන්ධයෙන් හොයා බලන්නේ. ඉතින් ඒක එතන තමයි දැනට ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම උතුමකෝවා කාඩර් එක පිළිබඳව ඒ කාඩර් එක පිළිබඳව වැඩි කිරීමක් ඕන. නමුත් අපිට ඒකට තවම අවස්ථාව ට්‍රෙෂරියෙන් ලැබිලා නැහැ. නමුත් මම හිතනවා ඒක පුළුවන්තරම් ඉක්මනට ඒකටත් අවසර ලබා ගන්නට බලාපොරොත්තු වෙන නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ සියලුම ඉන්න නිලධාරීන්ට ලේකම්තුමාට ඇතුළුව අපේ ඩිරෙක්ටර් ජෙනරල් ස්පෝර්ට්ස් ශාල් ෆර්නැන්ඩ මැතිතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිය ප්‍රණාමය පුද කරන. ඒ වගේම යොවුන් සේනාංක ඒ වගේම ජාතික තරුණ සේවා සභාව ඇතුළු සියලු දෙනාටත් මේ සම්බන්ධයෙන් උදව් කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය මැතිතුමාටත් මම හිතනවා අභියෝග රාශියක් ඉදිරියේදී තියෙනවා. මමට ලොකු විශ්වාසයෙන් හිතුව කියන්න පුළුවන් ICC ත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් බොහොම නොබෝ දිනකින් අපේ තහනම ඉවත් කරන බවත් දුරකථනයෙන් කරපු සංවාදයකදී ප්‍රකාශයක් කරා. ඉතින් ඔවුන් සඳහා ලිපිය ලැබලා දෙන්න ඕනේ. මම හිතනවා මේ සතිය තුල එයත් ලබා ගැනීමේ හැකියාව අපිට තියෙයි. එතනින් එහාට මම තව එකක් කියන්න ඕනේ. සම්මිසිල්ලලාට විරුද්ධව තියෙන හැම චෝදනාවක්ම මම ICC ට ඒ වෙලාවම ඉදිරිපත් කරනවා. ඇටර්නි ජෙනරල් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කරනවා. මොකද ඒකට හේතුව ICC තමයි සල්ලි. ලංකාරජයේ සල්ලි නෙමෙයි තියෙන නිසා අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේක පිළිබඳව. හැබැයි අපි ගෙනාපු නීතියක් මේ රටේ තියෙනවා. ඒක තමයි ඇන්ටි කරප්ෂන් ලෝ එක. ඒක හරහා මොවුන්ගේ වරද තියෙනවා නම් ඒවට කාට හරි කියලා කම්ප්ලේන්ට් කරලා උන්ට උසාවි දාලා ඒවල දඩුවම් කිරීමේ ක්‍රමවේදයක් මේ රටේ හදලා තියෙනවා. හැබැයි ICC එකට අපි ඉදිරිපත් කරනවා මේ තහනම අපි ඉවත් කරගන්නවත් එක්කම ඔවුන්ට මේ සම්බන්ධයෙන් අපිට නිර්දේශයක් ලබා දෙන්න කියලා ඔවුන්ගේ චෝදනා සම්බන්ධයෙන් අපිට ලබා දිය යුතුයි. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් තරයේ විශ්වාස කරනවා අපිට යමක් කරන්න පුළුවන්. මම ඒ වගේම රුෂාන් රණසිංහ මෙතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහු යම් කිසි ක්‍රමවේදයක් කරන්න උත්සාහ කරා. කරපු ක්‍රමවේදයේ මම හිතනවා විපක්ෂයට යම් සංස්කෘතියෙන් වලින් හවු වෙලා පොඩ්ඩක් වැරදුනාද නැහැ කියලා බෑ මම හිතනවා. එතුමාට තවමත් මේ සම්බන්ධයෙන් සම්බන්ධවල පුතුල වැඩ කරන්න පුළුවන්. මම කැමතියි දකින්න අර්ජුන් රණතුංග මෙතුමා වුණත් අපිත් එක්ක ඇවිල්ලා ක්‍රිකට් සම්බන්ධයෙන් උදව්වක් කරන්න. මට මේක කිසිම විදියකින් ඔටුන්නක් නෙමෙයි, මහා බරක් ගලක් බෙල්ල බැඳලා මූදේ තල්ලු කරා වගේ වැඩක්. හැබැයි මේ ක්‍රීඩා ඉඩම් එකයි සංචාරකයා හොඳට කරන් ඉන්න වෙලාවේ අමාරුතනකට වැටුනේ. නමුත් අභියෝග බාර ගන්න බය වෙන්නේ නැහැ. සමී අභියෝගයේ දාග ගන්න මම අනිවාර්යෙන් කටයුතු කරන බව මතක් කරමින් විශ්වවිද්‍යාල දෙනා මිස්සන්තන බොහොමස්තුති.
බොහොමස්තුති ගරු මහත්මනි. කාන්තා ළමා කටයුතු හා සමාජ සහය බල ගැනීමේ අමාත්‍යාංශයේ සීස 171 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 216 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 217 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 331 කාර්ක සභාව එකඟද?
ආයි.
ක්‍රීඩා හා යවවන කටයුතු අමාත්‍යාංශයේ සීස 194 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ක්‍රීඩා හා යවවන කටයුතු අමාත්‍යාංශයේ පිටු 336 පෙළිය ඉවත් කර යුනිට් 5 නයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් බිලියන 5 මිලියන 500යි. සීස 194 ක්‍රීඩා හා යවවන කටයුතු අමාත්‍යවරයා පිටුව 33.10 පෙළ ඉවත් කර යුනිට් 5 නයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 3 මිලියන 695යි. රුපියල් බිලියන 4 මිලියන 87යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා 35 සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන අතුලත් කරමින් රුපියල් බිලියන 1 මිලියන 500කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව සීස 194 කාර්ක සභාව එකඟද?
ආයි.
සීස 219 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුවේ යළි රැස්වේ. සීස 194 සංශෝධන සහිතවද සීස 171 216 217 219 සහ සීස 331 සංශෝධන රහිතවද කාර්ක සභාවේදී සම්මත වූ බව මේ සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ විෂය අංක 2 දරණ යෝජනාව ඉදිරිපත් කිරීම.
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 ඉදිරිපත් කරනවා.
ස්වභාවික එකඟද?
ආයි.
විෂය අංක 3.
විෂය අංක 3 ඉදිරිපත් කරනවා.
ස්වභාවික එකඟද?
ආයි.
විෂය අංක 4
ඉදිරිපත් කරනවා.
විෂය අංක 5 ස්වභාවික එකඟද?
ආයි.
විෂය අංක 5
ඉදිරිපත් කරනවා.
ස්වභාවික එකඟද?
ආයි.
සභාව කාල තැබීම
කරුණ නියෝජක තනාගතුනි මෙම සභාව හෙට දින එනම් 2023 දෙසැම්බර් මාස 5 දින පූර්ව භාග 9:30 කල්තබී සිට
සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව කරු MM මුසාරප් මහත්මයා.
ලයි රහ්මාන් රහීම්. අම්පාරේ මාවට්ටத்தில் கரும்பு செய்கையை நிலைபேற்றாக்கவும் கரும்பு செய்கைக்கு பொருத்தமற்ற காணிகளை பொருத்தமான பயிர் செய்கைகளுக்கு பயன்படுத்தி தேசிய உணவு பாதுகாப்பினை ஏற்படுத்த கோரும் சபை ஒத்திவைப்பு பேளை பிரேரணையது. கல்லோயா பிளான்டேஷன்ஸ் பிரைவேட் லிமிடெட் மற்றும் இலங்கை அரசாங்கம் போன்ற அரச தனியார் கூட்டு முயற்சிகளால் பாரிய அளவிலான கரும்பு உற்பத்தியில் ஈடுபட்ட அம்பாறை மாவட்ட விவசாயிகளின் வாழ்வில் ஏற்படுத்தியுள்ள தாக்கத்தை எமது நாடு புரிந்து கொள்ள வேண்டும். அம்பாறை மாவட்டத்தில் பாரம்பரியமாக தத்தமது முன்னோர்களாலும் மூதாதையர்களாலும் பண்படுத்தி விவசாயம் மேற்கொண்டு வந்த காணிகளை 1965 ஆண்டளவில் ஹிங்குரான சீனி கூட்டுத்தாபன அபிவிருத்தி திட்ட நோக்குடன் குறித்த பிரதேச காணிகளை விவசாயிகளிடமிருந்து அரசாங்கம் பலவந்தமாக பறித்து ஹிங்குரான சீனி கூட்டுத்தாபனத்திற்கு கரும்பு உற்பத்திக்காக வழங்கியது. அவ்வாறு பறிக்கப்பட்ட 7250 ஹெக்டேர் காணிகளில் 5200 ஹெக்டேர் காணியை சீனி கூட்டுத்தாபனத்திற்கு அரசு வழங்கியதுடன் மீதமான கட்டுமான காணிகளில் வெளிமாவட்ட வாசிகளை திட்டமிட்டு குடியேற்றியும் இருந்தது. இதன்படி சீனி கூட்டு தாபனத்திற்காக பறிக்கப்பட்ட காணி சொந்தக்காரர்களில் பெரும்பாலானவர்களுக்கும் குடியேற்றக்காரர்களுக்குமாக 4,400 குடும்பங்களுக்கு கரும்பு செய்கைக்காக மாத்திரம் இக்காணிகள் வழங்கப்பட்டது. இவ்வாறு வழங்கும் போது குறித்த காலத்திற்கு மாத்திரம் கரும்பு செய்கை செய்யப்படும் எனும் ஒப்புதலும், கரும்பு செய்கை சாத்தியமற்ற நிலங்களை மீண்டும் காணி சொந்தக்காரர்களுக்கு ஒப்படைக்கப்படும் எனும் வாக்குறுதிகளும் வழங்கப்பட்டதாக விவசாயிகள் கூறுகின்றனர். இருந்த போதிலும் இவை எழுத்துருவில் ஒப்பந்தமாக்கப்பட்டதா என்பதை அறிய வேண்டியுள்ளது. சுவீகரிக்கப்பட்ட காணிகளுக்கு இன்னும் எந்தவித காணிகளோ இழப்பீடுகளோ வழங்கப்படாத விவசாயிகளும் உள்ளனர். அதில் அம்பலம் மோயா, வெள்ளக்கல் தோட்டம், வர்ணாந்து வட்டை, முவாங்கல், கனட்டியன், முன்மாறி, மல்லிகை தீவு போன்ற வட்டைகளும் அடங்கும் என்பது குறிப்பிடத்தக்கது. விவசாயிகள் இக்காணியில் கரும்பு செய்கை மேற்கொண்டு வந்த போதிலும் ஹிங்குரான சீனி கூட்டு தாபனத்தினால் கரும்பு உற்பத்தியையும் அபிவிருத்தியையும் இலாபம் ஈட்டும் வகையில் மேற்கொள்ள முடியாமல் போயிற்று. கரும்பு செய்கை பண்ணப்பட்ட நிலங்கள் பகுதி அளவில் கூட்டு தாபனத்தினால் கைவிடப்பட்டதுடன் குறுகிய கால அழைப்பின் பேரில் 1991 தொடக்கம் 1993 வரையான காலப்பகுதியில் வீரபாகுவின் தனியார் கம்பெனிக்கு ஹிங்குரான சீனி கூட்டு தாபனத்தினால் குத்தகை அடிப்படையில் குறித்த காணிகள் வழங்கப்பட்டன. குறித்த காணிகளில் கரும்பு செய்கையினால் லாபம் ஊட்ட முடியாததன் காரணத்தினால் வீரபாகுவின் தனியார் கம்பெனியும் கைவிட்டது. குறித்த காணிகள் தொடர்பாக 1994 ஹிங்குரான சீனி கூட்டு தாபனத்தில் பொது முகாமையாளர் உட்பட நிர்வாகம் குறித்த காணியில் கரும்பு செய்கை சம்பந்தமாக ஆக்கப்பூர்வமான பணிகளை மேற்கொள்ள முடியாததன் காரணத்தினால் விவசாயிகளுக்கு குறித்தான காணிகளில் 1994 தொடக்கம் 2012 வரையான 18 நெற்பயிர் செய்கை மேற்கொள்ளப்பட்டு இலாபம் ஈட்டக்கூடிய விளைச்சலையும் கண்டு வந்தது குறிப்பிடத்தக்கது. பின்னர் 2009 தொடக்கம் 2012 காலப்பகுதியில் ஹிங்குரானை சீனி கூட்டு தாபனத்தின் 51% பங்கு அரசுக்கும் 49% பங்கு தனியாருக்கும் எனும் அடிப்படையில் கல்லோயா பிளான்டேஷன் எனும் தனியார் கம்பெனி புதிதாக உருவாக்கப்பட்டு குறித்த காணிகளில் மீண்டும் கரும்பு செய்கையினை மேற்கொள்ளுமாறு விவசாயிகளை பணித்து கரும்பு உற்பத்தியினை மேற்கொண்டு வருகின்றது. இருந்த போதிலும் தொடர்ச்சியாக இலாபம் ஈட்ட முடியாததன் காரணத்தினால் பெருமளவிலான விவசாயிகள் கடன் சுமை மற்றும் நட்டம் காரணமாக கரும்பு செய்கையினை மேற்கொள்ள முடியாது தவித்து வருவதுடன் வேறு மாற்று விவசாய வாழ்வாதாரத்துக்கும் நிலமின்றி வறுமையால் தவிக்கின்றனர். குறிப்பாக நீத்தை, களவெட்டிய, அம்பலத்தாறு, தீகவாப்பிய, நுரைச்சோலை, ஆலம்குளம், நீத்தை, ஹெடல் சந்தி, மலையடி வடக்கு, மலையடி கிழக்கு போன்ற வட்டைகளை இவ்வாறு விளைச்சல் குறைந்த வட்டைகளாக குறிப்பிடலாம். நாட்டில் சீனி உற்பத்தி செய்வதற்கு நாங்கள் எதிரானவர்கள் அல்லர் என்பது விவசாயிகளின் நிலைப்பாடு. ஆனால் கரும்பு செய்கைக்கு பயன்படுத்தப்படுகின்ற காணிகளின் தொகைக்கேற்ப சீனி உற்பத்தி நடைபெறவில்லை என்பதாலேயே விவசாயிகள் நஷ்டமடைகின்றார்கள். 5,200 ஹெக்டேர் காணியில் கரும்பு செய்து 40,000 மெட்ரிக் டன் சீனி உற்பத்தி செய்வதாக கம்பெனியின் வியாபார திட்டத்தில் கூறப்பட்ட போதிலும் அதில் அரைவாசியையும் கம்பெனிக்கு அடைவாக எய்த முடியாமல் இருப்பது துரதிருஷ்டம். இதனை 2019-2020 ஆடிட்டர் ஜெனரலின் அறிக்கையின்படி நிறுவனம் நடப்பதிலும் அக்கறை இருப்பதாக கருதி நிதிநிலை அறிக்கைகள் சமர்ப்பிக்கப்பட்டாலும் நிறுவனம் தொடர்ந்து நஷ்டத்தை சந்தித்தது. மார்ச் 31, 2020 முடிவடைந்த ஆண்டில் 1,14,30,39,698 நிகர நஷ்டத்தை பெற்றது என்பதையும் உறுதிப்படுத்தியுள்ளது. 2022 இலங்கை உள்நாட்டு தேவைகளை பூர்த்தி செய்வதற்காக 83 பில்லியன் இலங்கை ரூபாய் பருமதியான சீனியை இறக்குமதி செய்தது. உணவு மற்றும் பானங்களில் சீனி 2வது அதிக இறக்குமதி செலவை கொண்டிருந்தது. இலங்கை முக்கியமாக பிரேசிலில் 40%, இந்தியா 30% ஆகியவற்றிலிருந்து சீனியை இறக்குமதி செய்தது. எமது நாட்டு சீனி உற்பத்தியானது மிகச் சொற்பமானதாகவே காணப்படுகின்றது. இருந்த போதிலும் இதற்காக எமது நிலம், மூலதனம் மற்றும் மனித வளங்கள் வீண் மாக்கப்பட்டு வருவதனை நாம் இன்னும் கண்டுகொள்ளவில்லை. ஆதலால் கம்பெனியும் நஷ்டமடைகின்றது. கம்பெனியின் 51% பங்குதாரரான அரசுக்கும் எந்த வருமானமும் இன்றி நஷ்டமடைகின்றது. பெருமளவு விவசாயிகளும் வாழ்வாதாரத்தினை இழந்து நஷ்டமடைகின்றார்கள். கடந்த 2014 தொடக்கம் 2018 வரையான 5 கால ஹிங்குரானை சீனி உற்பத்தியின் விவரங்களை பார்க்கிற போது சீனி உற்பத்தியின் அளவு 19,960 மெட்ரிக் டோனிலிருந்து 8,900 மெட்ரிக் டோன் அளவில் குறைந்திருக்கிறது. அதே நேரத்தில் சீகை பண்ணக்கூடிய காணியின் பரப்பு 2014 3,440 ஹெக்டேரிலிருந்து 4,000 ஹெக்டேர் வரையிலும் அதிகரித்திருக்கு. இதனை பார்க்கின்ற போது கரும்பு செய்யப்பட்ட காணிகள் அதிகரித்து சென்ற போதும் சீனி உற்பத்தி குறைவடைந்து இதற்கு காரணம் கரும்பு செய்கைக்கு பொருத்தமற்ற நிலம், பொருத்தமான நிலங்களை அடையாளம் கண்டு கரும்பு செய்கையில் இலாபம் ஈட்டக்கூடிய ஆராய்ச்சிகள் செய்யப்பட்டு அவை விவசாயிகளுக்கு முறையாக பயிற்றுவிக்கப்படாமல் கரும்பு செய்கைக்காக வழங்கப்படும் தரமற்ற முளை கரும்புகள், முறையான போக திட்டமிடலின்மை, நீர்ப்பாசனத்தில் தொழில்நுட்ப இன்மை, கரும்பு விவசாயிகளுக்கும் கம்பெனிகளுக்கும் இடையில் முறையான தொடர்பாடலின்மை, அது மாத்திரமல்லாது கரும்பு விவசாயிகளை கம்பெனி அடிமைகளாக நடாத்துகின்ற விதம், இவற்றையெல்லாம் பார்க்கின்ற போது இதன் உள்நோக்கம் வேறாக இருக்குமோ எனும் சந்தேகமும் இல்லாமல் இல்லை. எனவே கரும்பு செய்கையால் ஏற்பட்ட நஷ்டத்தினை ஈடு செய்ய முடியாத விவசாயிகள் கைவிடும் தங்களது விவசாய நிலங்களில் கம்பெனியானது நில உரிமையாளருக்கும் தெரியாமல் தங்களுக்கு ஆதரவான விவசாயிகளுக்கும் கம்பெனி பணியாளர்களுக்கும் நிலத்தினை வழங்கி கரும்பு செய்ய பணிக்கின்றது. இவ்வாறு செய்வதன் மூலம் குறித்த நிலத்தில் மீண்டும் அடையப்பெறும் நட்டத்தையும் நில உரிமையாளரான விவசாயியை கம்பெனிக்கு செலுத்த வேண்டும். இவ்வாறு நியாயமற்ற நடைமுறைகளை கம்பெனி மேற்கொள்கிறது. இவ்வாறு காணியை வழங்கும் கம்பெனி சூட்சுமமாக மாற்று சமூகத்தவர்களுக்கும் காணியை பலவந்தமாக பறித்து வழங்குகின்றது என்பதும் ஒரு குற்றச்சாட்டாக இருக்கிறது. எனவே ஹிங்குரானை சீனி தொழிற்சாலை யாருடைய லாபத்திற்காக நடைபெறுகிறது? இந்த உண்மையை சொல்லுகின்ற போது பாதிப்படைந்த விவசாயிகள் கரும்பு செய்கைக்கு எதிரானவர்கள் என்று கம்பெனி நிர்வாகம் முத்திரை குத்த முயற்சிக்கின்றது. அது மாத்திரமல்லாது அரசின் அபிவிருத்தி திட்டமான கல்லோயா அபிவிருத்தி திட்டத்தின் ஏகபோக உரிமையாளர்கள் கல்லோயா பெருந்தோட்ட தனியார் கம்பெனியை எனும் மாயையை மக்களிடையே பரப்பி கரும்பு செய்கை செய்ய மறுப்பவர்கள் கல்லோயா திட்டத்துக்கு எதிரானவர்கள் என கூறி இனமுரண்பாடுகளின் சூட்சுமமாக ஏற்படுத்தி வருகின்றது. எனவே தயவு செய்து இங்கே அமைச்சர் இருக்கின்றார், அமைச்சரிடம் ஒரு வேண்டுகோளை இருக்கின்றேன். முதலிலே இவ்வாறு நஷ்டமடைந்தவர்களுக்கான மாற்று காரணிகள் அல்லது இவர்களிடம் பறித்த காணிகளுக்கான ஏதாவது நஷ்ட ஈடுகள் அல்லது இவர்களுக்கு சரியான பயிற்சியை செய்வதற்கான வழிவகைகளை ஏற்படுத்தி கொடுக்க வேண்டிய ஒரு பொறுப்பு இந்த அரசாங்கத்திடம் இருக்கின்றது. அது மாத்திரமல்லாமல் இவ்வாறான ஒரு திட்டத்தினூடாக நன்மை கிடைக்கவில்லையாக இருந்தால் இவ்வாறான ஒரு திட்டத்தில் எந்தவித பயனும் இல்லை என்பதை கூறிக்கொண்டு இந்த அண்மையிலும் கூட இந்த விடயம் தொடர்பாக தொண்டு பணியில் ஈடுபட்ட எச்சிஓ நிறுவனத்தினர்கள் தாக்கப்பட்டு நிர்வாணமாக்கப்பட்டு வீடியோ எடுக்கப்பட்டு அவர்களை பலாத்காரமாக நீங்கள் இதனை வெளியிட்டால் உங்களை தாக்குவோம் என்கின்ற அளவிலே இந்த கம்பெனி மிக அநியாயத்தையும் அட்டூழியத்தையும் புரியக்கூடிய ஒரு கம்பெனியாக இருக்கின்றது. மக்கள் நேய கம்பெனியாக இல்லை என்பதும் இந்த கம்பெனியுடைய நஷ்டத்தின் பிரதான ஒரு காரணமாக நாம் காண்கின்றோம். எனவே துறைசார் அமைச்சர் இதற்கு சரியானதொரு ஒரு குழுவினை அமைத்து இதனை விசாரித்து இந்த ட்ரெஷரி ஊடாக இதற்கான சரியான தீர்வை இன்றைய தினம் தர வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன்.
யோஜனா விஸ்திரகீரம் கரு ஏஎம்எல் அத்தாவுள்ள மெத்தம் அபித்துமாட்ட மினித்து ஹத்தரக காலையத்தின்
இந்த பிரேரணையை நான் ஆமோதிக்கின்றேன். குறிப்பாக எமது நாட்டில் இன்றிருக்கின்ற பொருளாதார பிரச்சினை உணவு உற்பத்தியினுடைய முக்கியத்துவங்களை அடிப்படையாக வைத்து நமது இருக்கின்ற நிலங்களில் உச்ச பயனை அடைவதை தவிர வேறு எந்த வேலைகளையும் நாங்கள் செய்ய முடியாது. கரும்பு செய்யக்கூடிய நிலத்தில் மாத்திரம் கரும்பு செய்ய வேண்டும், வேளாண்மை செய்கின்ற இடத்தில் வேளாண்மை செய்வதற்குமான எந்தவிதமான ஒழுங்குமுறைகளும் இல்லாமல் வெறுமனே விவசாயிகளின் வயிற்றில் இன்று அரசாங்கம் என்ற பெயரில் தனியார் கம்பெனிகள் இந்த விவசாயிகளின் வயிற்றில் அடித்துக் கொண்டிருக்கிறார்கள். எனவே இங்கு மிக முக்கியமாக நாங்கள் சிந்திக்க வேண்டிய ஒரு விஷயம், சீனி உற்பத்தியும் நமக்குரியதுதான், ஆனால் இந்த சீனி உற்பத்தி செய்யக்கூடிய வகையில் செய்யப்பட வேண்டுமே தவிர விவசாயம் செய்யக்கூடிய காணிகளிலிருந்து சீனி உற்பத்தியை செய்கிறோம் என்று வெறும் அல்கோஹோலை மாத்திரம் இவர்கள் உற்பத்தியாக்கி கம்பெனிகள் லாபம் ஈட்ட முனைகிறார்கள். அல்கோஹோல் உற்பத்தி செய்வதற்கு மாத்திரம் இந்த விவசாயிகளை பாவிக்கிறார்கள், விவசாயிகளுடைய வேர்வையை அவர்கள் பாவிக்கிறார்கள். உண்மையில் இந்த விவசாயிகளிடம் நீங்கள் கரும்பு செய்ய போகிறீர்களா அல்லது மறியலுக்கு போக போறீர்களா என்று கேட்டால் நாங்கள் மறியலுக்கு போகிறோம், எங்களுக்கு கரும்பு செய்ய முடியாது என்று இது நீண்டகால வரலாற்று கதை கொண்டிருக்கிறது. எனவேதான் இது ஒரு முக்கியமான விடயமாக பார்க்க வேண்டும். நாங்கள் பிளான்டேஷன் மினிஸ்டர் அவர்களோடும் பல ஆலோசனை குழு கூட்டங்களிலும் இது தொடர்பாக நாங்கள் பேசியிருக்கிறோம். நாங்கள் பேசுவது எங்களுடைய லாபத்துக்கு அல்ல, நாடு விவசாயிகள் பொருளாதாரம் எல்லாமே வளம் பெற வேண்டும் என்பதற்காகவே நாங்கள் இங்கு கூறுகிறோம். நீங்கள் அரசாங்கம் இந்த நிதி அமைச்சு இந்த பிளான்டேஷன் அமைச்சர்கள் எல்லோரும் ஒன்றாக இருந்து நாட்டுக்கு ஒரு நலவு பயக்கக்கூடிய வகையில் இதனை மாற்றித்தர வேண்டும். உண்மையிலே விவசாயிக்கு லாபம் இல்லை, ஒரு முறை அல்ல, இந்த கரும்பு தொடர்பான விடயம் விவசாயம் செய்த காணிகளைத்தான் கரும்புக்காக எடுத்து அதற்கு அவர்களுக்குரிய அவர்களுக்குரிய பிரதியீடாக காணி கொடுக்க வேண்டும் என்கின்ற நிலைமை இருக்கின்ற பொழுது இந்த காணிகளில் கரும்பு செய்யுங்கள் என்று தேவையில்லாமல் பணிக்கிறார்கள். சுமார் பல்லாண்டு காலமாக நெற்பை பயிற்சிகை செய்து நாட்டுக்கு உற்பத்தி எடுத்தது மாத்திரமல்லாமல் விவசாயிகளும் லாபம் அடைந்தார்கள். இன்று பல்லாயிரக்கணக்கான நிலங்களை வைத்துக் கொண்டு விவசாயிகள் நஷ்டத்திலே இருக்கிறார்கள். அமைச்சர் அவர்களே, உண்மையில் நாங்கள் பலமுறை கௌரவ ஜனாதிபதி அவர்களோடும் நாங்கள் இதனை சொன்னோம், காணியினுடைய உச்சபயன் நாங்கள் எடுக்க வேண்டும். கரும்பு தோட்டம் அங்கு நீங்கள் வந்து பார்த்தீர்களானால் அது கரும்பு தோட்டமாக இல்லை. இந்தியாவில் பல இடங்களில் கரும்பு தோட்டத்தை பார்த்திருக்கிறோம், ஆனால் இது ஒரு வனாந்திரம், கரும்பு வனாந்திரம். யாரும் உள்ளே போவதில்லை, விவசாயிகள் கூட தன்னுடைய கரும்பு வயலுக்கு செல்வதில்லை, அதற்கு போவதற்கு வழி இல்லை, ஸ்பிரிட்டுக்காக மாத்திரம் பாவிக்கின்றார்கள், நிழல் இல்லை. ஆனால் ஒரு 2.5 ஏக்கர் காணியில், 1 ஹெக்டேர் காணியில் அந்த நிலங்களை பாவித்தால் இந்த நாட்டின் பால் உற்பத்திக்குரிய மாடுகளை, கோழி முட்டையை இறக்குமதி செய்கிறோம் வெக்க கேடு வெளிநாட்டில் இருந்து கோழி முட்டை. ஆகவே 1 ஹெக்டேர் காணியில் கரும்போடு இன்னும் பல பயிர்களை செய்வதற்கும் அதோடு விவசாயிகள் லாபம் அடையக்கூடியதும் நாட்டுக்கு தேவையானதுமான பால் உற்பத்தி முட்டை கோழிகளை உற்பத்தி செய்வதற்கான எந்த விதமான வேலை திட்டமும் அங்கே இல்லை, ஒரு நிழல் இல்லை. மக்கள் விவசாயிகள் போய் தங்குவதற்கு ஒரு 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 குடிசையை கூட அமைப்பதற்கு விடாமல் இந்த தனியார் கம்பெனி விவசாயிகளின் வயிற்றில் அடித்துக் கொண்டிருக்கிறது. எனவே இது நீண்டு வர நாங்கள் இடமளிக்க முடியாது. எந்த கம்பெனிகளுக்கும் எமது காணிகளை கொடுப்பதற்கும் எமது விளைச்சலை குறைப்பதற்கும் நாங்கள் ஒருபோதும் இடம் கொடுக்க முடியாது. எனவே விவசாயிகளுக்கு முன்னுரிமையா கம்பெனிகளுக்கு முன்னுரிமையா என்கின்ற விடயத்தை அரசு தெளிந்தாக வேண்டும். அது மாத்திரமல்ல, அந்த காணிகளை நாம் வீணாக பராமரித்துக் கொண்டிருக்கிறோம், ஏதோ ஒரு காரணத்திற்காக இந்த விடயம் நடக்கிறது என்று இது அம்பாறை மாவட்டத்தில் நீண்ட காலமாக இருந்து வருகின்ற பிரச்சனை. எனவேதான் இது தொடர்ந்து பேசப்பட்டு விவசாயிகளுக்கு நன்மை பயக்கும் வகையில் எதுவாக இருந்தாலும் சோயில் டெஸ்ட் கூட நாங்கள் இன்னும் செய்யவில்லை. ஒவ்வொரு பகுதியிலும் எங்களுடைய நிலங்களில் முறையான மண் பரிசோதனை செய்யாத காரணத்தினால் எங்கு எதனை விதைப்பதென்று தெரியாமல் மக்கள் தடுமாறிக் கொண்டிருக்கிறார்கள், மக்கள் ஏமாற்றப்படுகிறார்கள். எனவே சம்பந்தப்பட்ட அமைச்சர்கள் நிதி அமைச்சு இதற்கு உரிய நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
பாமி சுத்தி கரு ரவு பாக்கியம் மெத்தம் அபத்தமாட்ட
கரு நியோஜ கதாநாயகத்துமணி, இன்று இந்த சபையில் அம்பாறை மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற சக பாராளுமன்ற உறுப்பினர்கள் நண்பர் முஷர்ரஃப் முன்மொழிந்து சகோதரர் அத்தாவுல்லா வழிமொழிந்த இந்த பிரேரணை உண்மையில் அம்பாறை மாவட்டத்து அப்பாவி விவசாயிகளின் ஒரு அன்றாட வாழ்வாதார பிரச்சினையின் ஒரு பகுதியை இன்று அவர்கள் மிக அழுத்தமாக இங்கு முன்வைத்தார்கள். இது இந்த புறையோடி போன பிரச்சினைக்கு பின்னாலே இருக்கிற சில விவகாரங்களை அவர்கள் இங்கு சொன்னார்கள். கம்பெனி என்ற போர்வையில் இன்று மக்களுடைய வாழ்வாதாரம் சூறையாடப்படுகிற ஒரு நிகழ்வு சம்பந்தமாக நாங்கள் பல வருஷமாக பேசிக் கொண்டிருக்கிறோம். முன்மொழிந்து வழிமொழிந்த 2 பாராளுமன்ற உறுப்பினர்களும் அரசாங்கத்தின் சார்பாக செயல்பட்டுக் கொண்டிருக்கிறார்கள். என்னதான் நாங்கள் விவசாயிகளுடைய வயிற்றிலே அடிக்கிறார்கள் என்று சொல்லிக் கொண்டாலும் எவ்வளவுதான் மார்பிலே தட்டி கதைத்தாலும் இந்த கம்பெனிகளுடைய சூறையாடுதல் விஷயம் முடிவுக்கு வராது என்கிற ஆபத்து இருந்து கொண்டிருக்கிறது. இது சம்பந்தமான சில புள்ளி விவரங்களை நான் இங்கு பேச விரும்புகிறேன். உண்மையில் இந்த விவசாயிகள் உடைய கரும்பு செய்கைக்கு முதலாவது இருக்கின்ற பிரச்சனை அவருடைய கொள்வனவு விலை. நண்பர் முஷர்ரப் சொன்னது மாதிரி இந்த நாட்டு கரும்பு கூட ஒரு தரமான நாட்டு கரும்பை அவர்கள் கொண்டு வந்து கொடுப்பதில்லை. பாகிஸ்தான் இன்னும் பல நாடுகளிலே இருந்து இந்த நாட்டுக் கரும்புகளை நல்ல தரமான நாட்டுக் கரும்பிலே கொண்டலாம், அதையும் செய்வதில்லை. முதலீடுகள் எதையுமே செய்வதில்லை. இருக்கிற அந்த தொழிற்சாலையிலே எந்த முன்னேற்றத்தையும் செய்யவில்லை. அந்த கொள்வனவு செய்கிற கரும்பை கொண்டு போவதற்கான சரியான வாகனாதிகளை கூட ஒழுங்கு செய்யாமல் நேரம் தாழ்ந்து கரும்பு கொண்டு போகின்ற காரணத்தினால் கரும்பிலே சாறு பிழிகிற போது போதிய அளவு சாறு வருவதில்லை. இப்படி பல பிரச்சனைகள் இருக்கிறது இதற்கெல்லாம். ஆனால் ஒட்டுமொத்தத்தில் இன்றைக்கு இந்த கம்பெனி சம்பாதிக்கிற காசில் பெரும் வருவாயில் இந்த நடக்கிற மோசடியில் குறைஞ்சதும் 20,000 ரூபாவது டன்னுக்கு கொடுக்கலாம். அதை நான் ஆதாரத்தோடு நிரூபிக்க இருக்கிறேன். ஆனரபிள் ஸ்டேட் மினிஸ்டர், தி ஃபைனான்ஸ் மினிஸ்ட்ரி ஹேஸ் டு பேர் ரெஸ்பான்சிபிலிட்டி ஃபார் திஸ் டெரிபிள் ஃப்ராட் தட் இஸ் டேக்கிங் பிளேஸ் இன் த நேம் ஆஃப் பப்ளிக் பிரைவேட் பார்ட்னர்ஷிப். நவ் திஸ் பர்டிகுலர் கம்பெனி, ஐ வில் ரீட் ஃப்ரம் த டூ ரிப்போர்ட்ஸ் ஆஃப் தி கமிட்டி ஆன் public enterprises, where we have repeatedly brought certain matters to the notice of the government and the treasury. Treasury is complicit in this terrible fraud that is taking place. Mama ni karana athiwa meka ona upada kala mara dennan meke. Now see, you banned the ethanol imports, right? Now if you, now we use almost 20 million liters of ethanol in this country. There is another 20 million liters in the illegal liquor trade, right? Almost 40 million liters is being used in this country, right? If the, now before banning the ethanol imports, you got almost 1,000 rupees on a liter, right? against the duty that was available. Now local companies don't pay duty, right? They are making today the price, their production cost is just 150 rupees for ethanol per liter, whereas they are selling it in the market at 1,500, almost 10 times the profit they are making. All of which, where is the money going? If you look at these reports, the two our Committee on Public Enterprises, COPE reports, you will see how these companies are making super profits. And your budget, you are not even taxing them, right? You must land a super tax on them. You are landed this VAT and paid tax on these poor professionals and others. Now, hundreds of professionals have left the country, continuing to leave the country. Because of this, you had wanted only 100 billion from the paid tax. You have got almost 120 billion. But if you correctly tax these people, if the amount of profits these people are earning, right, and they are not investing a single cent, they are lending money from their own company. Right? They have LLC, finance and other companies, connected companies. They are lending money, taking interest. They are lending money at exorbitant rates to even the farmers, and then destroying the farmers and their livelihoods. Now, me ahinsaka govingen sampurnenma hurakana company ak hatiyata api meka dakinne. If you correctly analyze, the fault is in the treasury, because they are also part of this. It's a PPP, and the treasury officials are there in the company. I must also tell you, I don't want to name people. There was a member of a leading family in this country who was once a minister, who had also gone and sat in the board meetings. Right? This was given up. This company, this was given in 2006. Then you can imagine what happened from 2006 onwards. This is happening. You had been part of those administrations, perhaps, but you are a poor young politician. You may not know. The amount of money, yeah, certain people are making out of this. This is me sampurnam mudal visuddhikaranayak wenne metana. Mudal visuddhikaranayak wenawa. Right? Rajayata labiya yutu badu mudala laba ganimata obathumanla me gena balanna. Me wage hurakana company tikak கோவிந்த் லபியுது முதல் ஹரி முதல் லபான்னு ஏகோலோ சம்பூர்ணம ஹிகமனேட பத்வில தீனா. මේ වගේ තත්ත්වයක් උඩ and then also see what they did to this poor there is a very important local organization called Human Elevation Organization. Honorable Musharraf mentioned this. One K. Nihal Ahmad, he had done a very good job. He brought out the grievances of the poor farmers, grievances of those people whose lands were grabbed to set up this Himurana sugar company and the cane plantations at that time way back, right? They had not been paid their compensation. He raised it today. Now all these now in the Parnandu Mattai Neetha Vatta Pondra Edangalla irundu கையகப்படுத்தப்பட்ட காணிகளுக்கு இன்னும் நஷ்டம் கொடுக்கப்படவில்லை. நிறைய வழக்குகளும் கூட நீதிமன்றங்களிலே நீண்ட காலமாக இருந்து வருகிற நிலைமைகளும் இன்று இருக்கிறது. இவற்றையெல்லாம் பலகாலமாக எம் எச் முகமது காலத்திலிருந்து எழுதின கடிதம் எல்லாம் வச்சிட்டு இருக்கிறாங்க விவசாயிகள். முன்னாள் எம் எச் முகமது அமைச்சராக இருந்த காலத்தில இருந்து அவங்க தங்களுடைய கடித பரிமாற்றங்களை வைத்துக் கொண்டிருக்கிறார்கள். இது சம்பந்தமாக அரசாங்கம் பல வாக்குறுதியை கொடுத்தும் அவர்களுக்கு நஷ்டஈடு எதுவும் வழங்காமல் அவர்களுடைய காணிகளை அடாத்தாக பிடித்து உருவாக்கப்பட்ட இந்த கம்பெனி இன்று அரசுக்கு வரி செலுத்தாமல் பெரும் சம்பாத்தியத்தை செய்து கொண்டிருக்கிறார்கள். மிகப்பெரிய அளவிலே அவர்களுக்கு இதிலே லாபம் கிடைக்கிறது. ஆனால் இதிலே அப்பாய் விவசாயிகளுக்கு எதுவுமே இல்லை. இது சம்பந்தமாக மம மீ அப்பே பொது வியாபார பிலிபந்த காரசபாவே சிவன வார்த்தா 2016 வினக்கம் இவகேம அப்பே பொது வியாபார காரசபாவே பழமணி வார்த்தாவுமே 2021 வினக்கம் தீன வார்த்தா திக்கேம விஸ்தராத்மக தீனா. பிளீஸ் ரீட் திஸ். How these companies are, now they have set up a holding company. They have set up a, Hingurana company is separate. They have taken over the assets. They have not paid a single cent. Right? They are declaring losses every time. And the treasury is 51% owned by the treasury. Treasury representative is going and sleeping there. Ampara GA is also a director. Right? What is Ampara GA doing? He has to look after the benefit of the farmers, poor people. He doesn't do anything. All of them, in my opinion, you see, are colluding with this terrible fraud that is taking place. One day all this will be brought out. They had to pay these companies and they are, the way in which they are hiding their profits and transferring the profit to their company, the companies in the group. You see, they are lending, the lending companies in the same group. You know, it's a lending organization, LOLC, right? They have made interest, they are making profits, all of which is not, but the Hingurana Sugar is forever declaring losses. Whereas the government revenue, having banned the import of ethanol, right? You have facilitated these people to produce ethanol locally. And 10 times the production cost, they are making profits. 1,500 rupees today. So all of which, the treasury is blind to this reality.
මේ
බදු මුදල් ටික හරියට ලබා ගැනීමට කටයුතු බදු අය කරානම් නැ සීනි ඒ වගේම සීනි වලට වෙච්ච දේ අපි දන්නවනේ මොකද වෙන්නේ කියලා. ඉතින් now brown sugar at 350 kilos now, right? Now ideally cane price should be about almost 20,000 or more. You can pay 20,000, but it's a pittance is given to the farmers, and farmers are being pushed below the poverty line. This is the whole problem. Now Mendis and company, then Galloya, Pelvatta, Sivanagala, all of which people, all are benefiting in a massive way. Right? මෙහෙම කර කර අපිට රජයට ආදායම් නැහැ කිය කිය රජේ ගියාට මේ ධනවතුන්ගේ මේ කොම්පණි ටික සම්පූර්ණයෙන්ම රජයට බදු නෙගවා තමන් මේ ලෝකල්
சீனி உற்பத்தியை கருணவாய்கள கேமின் மீ எத்தனோல்களின் மீ எத்தனோல் ஆனேனே கிரீம சம்பூர்ண தானம் கரல தீனேக உட விஷால லாப உபயோகண்ணோ மே லாப உட கிசிம பதுவாக் நத்துவ ஏகொல்லோ தமங்கே கம்பெனி துளம ஏ அதாய முக்கம் அரகின அவுருத விதரக் சம் 7 billion LOS has paid off their debts. All money is taken out of this. If there is a proper forensic audit, all of this will come. Leave alone Sri Lanka cricket and its forensic audit. You must do a forensic audit of this. What is happening in these companies? These massive companies be allowed to make super profits. So land a super tax and then take that money and then prevent at least you reduce the pay tax and prevent the brain drain from this. How many professionals are left? No surgeons in hospitals, no anesthetists in hospitals. It's happening because, right, you all are taxing the poor professionals and others, right, whereas these big companies are getting away scot free. So therefore, please look into all this and take some corrective action fast.
හරි කරුව මාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ඔනබල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මුෂාරෆ් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරලා තිබ්බේ එක කාරණයක් සම්බන්ධයෙන්. ඒ වගේම රවුෆ් හකීම් හිටපු ඇමතුමා කතා කරේ තවත් කාරණයක් සම්බන්ධයෙන්. We'll certainly we are working on expanding the tax net. Of course if there are frauds happening we'll ensure that we rectify that. But at the same time, Honorable Member, I must say, professionals or anybody else leaving the country is a multifolded concern. It is not only on this taxation issue, because we are a bankrupt country and the economy is doing extremely bad. Now we are emerging from this crisis. So we all will have to get together and ensure that rights of 22 million people in this country are protected. Because if everybody who can and who can afford to leave the country, if they all leave, then what will happen to the other poor people in this country? So let us get together. If there are wrongdoings, let us correct it. Garu niyojya kathanayakathumani visheshayenma me yojanawa sambandhayen mata me karanawa prakasha karanna one. DSA nalayaka samudraya kendra karagena nirmanaya u galloya nimna vyapruti yatate pihitawu වම් සහ දකුණු ඇල යුර ව්‍යාපෘති හරහා දිගමඩුල්ල හිඟුරාණ ශ්‍රීනි කර්මාන්තය බිහිවිය. දකුණු ඇල යුර ව්‍යාපෘති හරහා ප්‍රධාන වශයෙන් උක් වගාව සඳහා ජලය නිකුත් කළ අතර වී වගාව හා අනිකුත් භෝග වගාවන් සඳහා වම් ඇල යුර ව්‍යාපෘතිය මගින් ජලය නිකුත් කරමින් දිගමඩුල්ල ශක්තිමත් කිරීමට පියවරගෙන ඇත. 1975 මාර්තු 21 දින අංක 156 දරන ගැසට් පත්‍රයේ මගින්ද 1989 ඔක්තෝබර් මාස 12 වන දින අංක 580 දරන රජයේ ගැසට් පත්‍රයේ මගින්ද අක්කර 14541 භූමි ප්‍රමාණයක් හිඟුරාණ සීරි කර්මාන්තය සඳහා රජය විසින් වෙන්කර දී ඇත. 1955 වසරේ ආරම්භ කරන ලද හිඟුරාණ සීනි කර්මාන්තය හිඟුරාණ සීනි සංයුක්ත මණ්ඩලය හිඟුරාණ සීනි සමාගම හිඟුරාණ සීනි කර්මාන්ත ආයතනය රජයට පවරාගත් හිඟුරාණ සීනි සමාගම වර්තමානයේ වන විට ගල්ලොය වැවිලි සමාගම යන නමින් කලින් කලට විවිධ වූ අයිතීන් හා කළමනාකරණයන් කළමනාකාරීත්වයන් යටතේ ක්‍රියාත්මක වී ඇත. එම සෑම ආයතනයක්ම ඉහත කී ඉඩම්වල උක් වගාව පමණක් වගා කිරීමට කටයුතු කර ඇත. ඉඩම් අනුපාප්තික අයිතියකින් තොරව උක් වගාව පමණක් වගා කිරීමට අවසරය ලබා දෙමින් ගොවි මහතුන් හට ලබා දී ඇත. මෙම ඉඩම්වල සින්නක්කර අයිතිය අපේක්ෂාවෙන් යම් පිරිසක් කටයුතු කරමින් සිටින අතර එම ඉඩම්වල අයිතිය ලබා ගැනීම වෙනුවෙන් හා උක් වගා නොකර සිටීම වෙනුවෙන් දෙවතාවක්ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති අතර නඩු අංක SC FR 499 ඇලිරක් 20/12 දරන නඩුවේ නියෝගය වන්නේ මෙම ඉඩම්වල උක් වගා කිරීම වෙනුවෙන් වෙන්කර ඇති ඉඩම් බවත් එම ඉඩම්වල උක්හැර වෙනත් භෝග වගා කිරීමට නොහැකි බවත්ය. වී වගා කිරීමට නොහැකි වීම පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් එල්ලා තිබූ තවත් SCFR 268 ඇලෛරක් 2018 දරන නඩුවක් විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කරන ලදී. මෙම ආයතනය මගින් ඍජු රැකියා 1500ක්ද වක්‍ර රැකියා 70,000ක්ද පමණ ලබා දී ඇති අතර උගගොවි පවුල් 10,000කට පමණ සෙසසලසෙන අතර දිගමඩුල්ල ජන ජීවිතයේ ඉහළ නැංවීමට සහ රටේ දේශීය කෘෂි ආර්ථිකය දියුණුව සඳහා ලබා දෙන දායකත්වයේ විශේෂයෙන් අගය කළ යුතුය. තවද රටතුළ උක්වගා ව්‍යාප්තිය වැඩි කරමින් දේශීය සිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීමට දායක වීම තුළින් රාජ්‍ය ප්‍රතිපත්තියක් වූ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මෙම ආයතනයේ දායකත්වයක් ලබා දී ඇත. එම තත්ත්වයන් තුළ ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියට අනුව ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන් කර ඇති පරිදි මෙම ඉඩම්වල උක්හැර වෙනත් භෝග වගා කිරීමේ හැකියාවක් නොමැති බව පැහැදිලි. එසේම අවසන් කරන එසේම මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දු මත මෙය තහවුරු වේ. නමුත් ගොවීන්ටත් රජයටත් අවාසියක් නොවන ප්‍රශස්ත විසඳුමක් කරා යොමු වීමට සියලු පාර්ශ්වයන් සහයෝගය ඇතිව කටයුතු කිරීමට සූදානම් බව මේ සභාවට දැනුම් දෙනවා.
බොහොම ස්තුති කරුණු මහත්මයා. ඔකේ මහත්මයා.
Meet you and explain this whole issue, right? Honorable Mishara Vidya, because treasury can always put pressure on these companies. You know, they are hiding all their profits. They are making massive profits. Treasury must be aware of this. Treasury reps are there. So therefore, give us an opportunity to come and explain to the treasury officials what is happening.
කරවමතුමා.
We will do that.
හරි. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුවේ හෙට දින 9:00 AM යලි රැස්වෙයි.